අයිබෝවන්. කතානායක තුමාගේ නිවේදන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වරහන්හක දෙකක්. ව්‍යවස්ථා ප්‍රකාර ශේෂාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද එකතු කළ අගය මත බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කතානායක තුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තු දන්වනු කැමැත්තේ. එකී පනත් කෙටුම්පත ඕ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නොවන ශේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ශේෂ්ඨාධිකරණය තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි මම නියෝග කරමි. ලිපිලේඛනාදී පින් ගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154-6 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව 2013 මුදල් වර්ෂය සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ 20 කොටස සහ 4 කාණ්ඩයේ 11 කොටස සහ 2014 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ 14, 15 සහ 16 කොටස්, 3 කාණ්ඩයේ 4 කොටස සහ 4 කාණ්ඩයේ 8, 9 සහ 10 කොටස මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛන ආදිය පිළිගැන්වීම සභානායකතුමා
වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා
කරනවා. ලිපි ලේඛන ආදිය පිළිගැන්වීම ගෞරව අග්‍රාධිපතිතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අධ්‍යක්ෂතුමා.
I present the annual performance report of the Coast Conservation and Coastal Resources Management Department for the year 2015. I move that this report be referred to the Sectoral Oversight Committee on Sustainable Development and Environment and Natural Resources.
ගරු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා.
I present the annual report of the Sri Lanka Tourism Development Authority for the year 2014. I move that this report be referred to the Sectoral Oversight Committee on International Relations.
ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා.
I present the performance report and annual accounts of the District Secretariat of Badulla for the year 2015 and move that this report be referred to the Sectoral Oversight Committee on Internal Administration and Public Management.
ගරු මුදල් අමාත්‍යතුමා.
I present the order paper made by the Minister of Finance under Section 32, read with Section 22 of the Excise Ordinance, Chapter 52, regarding impose of excise duty on foreign liquor and impose of rules with regard to import of foreign liquor and published in the Gazette, Extraordinary Number 1981/87 of 26 August 2016. I move that this order be referred to the Committee of Public Finance.
ගරු දීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
I present the annual report of the National Aquaculture Development Authority of Sri Lanka for the year 2014. I move that this report be referred to the Sectoral Oversight Committee on Sustainable Development and Environment and Natural Resources.
ගරු ගෛලි කර්මාන්ත අමාත්‍යතුමා.
I present the annual report of the Coconut Development Authority for the year 2013 and 2014. I move that these reports be referred to the Sectoral Oversight Committee on Agricultural Lands.
නිවාස හා ඉදිකිරීම අමාත්‍යතුමා.
I present the annual report of the National Housing Development Authority for the year 2012 and annual report of the Institute of Construction Training and Development for the year 2013. I move that these reports be referred to the Sectoral Oversight Committee on Health, Human Welfare and Social Empowerment.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය.
I present the performance report of the Department of Probation and Child Care Services for the year 2015. I move that this report be referred to the Sectoral Oversight Committee on Women and Gender.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාමතුමා.
I present the order paper made by the Minister of Development Strategies and International Trade under Section 14(1) of the Sri Lanka Export Development Act Number 40 of 1979 relating to CES and published in the Gazette Extraordinary Number 198132 of 23rd August 2016. I move that this order be referred to the Committee of Public Finance and Sectoral Oversight Committee on Economic Development.
වැත්සම් පිළිගැනීම ගරු දිලිප් වේදාරච් මහතා, ගරු සුජීව සේනසිංහ මහතා,
ගරු නියෝජක කතානායකතුමනි, හෝමාගම මාගම්මන නොම්බර 154 ඇලීරත් දෙක දරන ස්ථානයේ පදිංචි AAPD අමරතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද, රණාල නවගමුව නොම්බර 1 දරන ස්ථානයේ පදිංචි GG විමලාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමත්ද පිළිගන්නවා.
ගරු ලසන්ත අලගිවන්න මහතා,
ගරු නියෝජක කතානායකතුමනි, රාගම නැලිගම අංක 360 දරන ස්ථානයේ පදිංචි ඩී රෝහිණී ස්වර්ණමාලි මහත්මිය ලැබුණු ප්‍රශ්න ඉදිරිපත් කරමි.
ගරු අශෝක අබේසිංහ මහතා,
ගරු නියෝජක කතානායකතුමනි, කුරුණෑගල ජයන්තිපුර E92B දරන ස්ථානයේ පදිංචි IS ගලපිට ගෙදර මහත්මියගෙන් ලැබුණු ප්‍රශ්නමක්ද, යටිකල් ඔළුව කැත්තේ ගැටුව හේන අංක 52 දරන ස්ථානයේ පදිංචි PL හේමතිරි විජයවර්ධන මහතාගෙන් ලැබුණු ප්‍රශ්නමක්ද, පොල්ගහවෙල වැල්ලෑව පන්සල පාර දරන ස්ථානයේ පදිංචි SM විනීතා සේනාධිපති මහත්මියගෙන් ලැබුණු ප්‍රශ්නමක්ද පිළිගන්නවා.
ගරු කරාත්ත පරණවිතාන මහතා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇහැලියගොඩ බුලිගහ පිටිය අංක 326B දෙක දරන ස්ථානයේ පදිංචි HAS ෆොන්සේකා මහතාගෙන් ලැබුණු ප්‍රශ්නම මම පිළිගන්නවා.
ගරු ශාලින්ද දිසානායක මහතා, ගරු බන්දුල ගුණවර්ධන මහතා,
ගරු කතානායකතුමනි, පන්නපිටි හිරිපිටිය අංක 63 අයදරන ස්ථානයේ පදිංචි CR යටිගම්මන මහතාගෙන් ලැබුණු ප්‍රශ්නම පිළිගන්නවා.
ගරු එඩ්වර්ඩ් ගුණසේකර මහතා, ගරු සිරිනාද මේල් මහතා,
ගරු කතානායකතුමනි, ඇස්බෑව මාවිත්තර හොරණපාර අංක 10 දරණ ස්ථානයේ පදිංචි HD දයානන්ද මහතාගෙන් ලැබුණු ප්‍රශ්නම මම පිළිගන්නවා.
ගරු සිඩ්නි ජයරත්න මහතා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මැදිරිගිරිය මහාඹගස්සවේ ආය 11 අංක 94 දරණ ස්ථානයේ පදිංචි PV පද්මලතා මහත්මියගෙන් ලැබුණු ප්‍රශ්නම ඉදිරිපත් කරමු.
ගරු මොහාන් ප්‍රියදර්ශන මහතා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බටපොළ මහවත්ත අංක 12 දරන ස්ථානයේ පදිංචි HM කරුණාතිංග මහතාගේ ප්‍රශ්නමක්ද, කොළඹ පහ කිරුළපාර අංක 505 දරන ස්ථානයේ සේවයේ නියුතු MHK උදේරන්ද මහතාගේ ප්‍රශ්නම් දෙකක්ද පිළිගන්නවා.
ගරු ඉෂාක් රොහමාන් මහතා,
Honorable Deputy Speaker, I present the petition received from Mr. W.M. Veerasekara of Bank of Ceylon of Ceylon Galnava branch.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ගරු MHM සල්මන් මහතා පළාත් සභා පළාත් පාලනයතුමාගේ ඇසීමට, ගරු උදේගම් මම්පිලමැතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාසයක් කල්ෙල්ල
ගරු බුද්ධික පතරණ මහතා,
නීතියා
සාමය දක්ෂිණ සංවර්ධන
අයන්න 1 වූ අයන 2 වූ අයන 3 වූ ආයන්න 1 11 ආයන 2 නිතියානුකූල නොවන ආකාරයෙන් ගබ්සා කිරීම සිදු කිරීමට අදාළ පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 303 304 305 306 හා 307 යන වගන්ති යටතේ සහ එම වරද සිදු කළ ස්ථානයේහි අයිතිකරුට එරෙහිව ආධාර අනුබල දීම සම්බන්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 109 යටතේ නීති මඟින් ක්‍රියා කිරීමට හැකියාව ඇත. 3 නැත. 4 අදාළ නොවේ. 5 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය මඟින් ස්ත්‍රීන්ගේ ජීවිතය බේරීමේ කාර්ය සඳහා සත්භාවයෙන් කරනු ලබන ගබ්සා කිරීමක් සඳහා දණ්ඩන නිදහස ලබා දී ඇති බැවින් ගබ්සා කිරීම නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් පැනනු නගී. ඇය යන්න පැන්නොග.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා සඳහන් කරන්නට යෙදුණා. 2012 ජනවාරි පළවෙනිදා සිට 2015-12-31 දක්වා 2012 අවුරුද්ද, 13 අවුරුද්ද, 14 අවුරුද්ද, 15 අවුරුද්ද කියන අවුරුදු හතරේදී ගබ්සා මධ්‍යස්ථාන 11ක් නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමුනා කියලා. මේ තුල නීති විරෝධී ගබ්සා කොපමණ ප්‍රමාණයක් සිද්ධ වුණා කියලා පොලිස් වාර්තාවල සඳහන් වෙනවද කියලා?
ඒ වාර්තාව මක් ගාවත් මේ අවස්ථාවේ නෑ, මම මන්ත්‍රීතුමාට ලබලා දෙන්නම්.
අතුරු මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, මම දැනගන්නට කැමතියි සමහර අවස්ථාවලදී ඒ ස්ථානවල වෙනත් විවිධ වෛද්‍යමය ප්‍රතිකාර මට්ටමින් තමයි ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ සඳහා හඳුනා ගැනීම සිදු වෙන්නේ පසු අවස්ථාවක. මේ ගබ්සා නීති විරෝධීව සිදුවන මධ්‍යස්ථාන හඳුනා ගැනීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ගයක් වර්තමානයේ පොලිසිය විසින් ක්‍රියාත්මක කරනවා.
කාන්තාහ ඒ ළමා ඒකක වලට අපි දැනුම ලබලා දෙන්න, මේ ගැන ක්‍රියා කරන්න අවශ්‍ය ඒ දැනුම ලබලා දෙන්න කටයුතු කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් කාන්තා අමාත්‍යාංශයත් එක්ක මේ පිළිබඳව කටයුතු කරන්න.
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම අමතුමාගෙන් දැනගන්න කැමතියි, සමහර වෙලාවට නීති විරෝධී ගබ්සාවක් සිද්ධ වෙලා ඒ තුලින් මවගේ ජීවිතයට මරණීය තර්ජන එල්ල වෙන තත්වයට ආසන්න මොහොතකදී මුක් වෙලාවට යම් වැඩි මුදලක් වියදම් කරලා පෞද්ගලික රෝහල් වලට ගත වෙනවා. එතකොට රජයේ රෝහල් වලට ඇතුළු වුණාම රෝහල් පොලිසිය සහ ඒ වගේ ස්ථාන වලින් කෙරෙන පරීක්ෂණ සහ නිරීක්ෂණ වලින් මග හැරිලා. එතකොට පෞද්ගලික රෝහල් වලදී එහෙම මොනිටර් කිරීමක් නැත්තම් ඒ පිළිබඳව අධීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ තුලින් විශාල වශයෙන් එකක් නීති විරෝධී ගබ්සා සිදුවීම පොලිස් දැලෙන් මග හැරෙනවා, වහල යනවා. ඒ නිසා පෞද්ගලික රෝහල් වලට නීති විරෝධී ගබ්සාවක් සිදු කර අවසානයේදී එවැනි ගැබිනි නැත්තම් ඒ ගබ්සාවට වාජින වුණු කාන්තාවක් පෞද්ගලික රෝහල් වලට ඇතුල් වෙලා මේ නීතියෙන් මග හැර යාමත් එක්ක එකක් ගබ්සා මධ්‍යස්ථාන නීතිය හැර යනවා, අනිත් එක මේ තුලින් විශාල අගතියක් සිද්ධ වෙනවා. මේ කාරණය පිළිබඳව අධීක්ෂණය කරන්න අමාත්‍යාංශයට වැඩ පිළක් තියෙනවා.
අතනායකතුමනි, මම නම් මේ පිළිබඳව දන්නව මදි, කතා කරන්න මම තවදුරට කරුණු හොයලා එතුමාට කතා කරන්නයි පිළිබඳව.
හතරවෙනි ප්‍රශ්නය ගරු වෛද්‍ය නලින්ද ඇතිස මහතා.
මම අහනවා ගරු නියෝජක කතානායකතුමනි,
ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන්
උත්තර දෙනවා නියෝජක කතානායකතුමනි. පළවෙනි A1 2012-2011 වර්ෂයේ බස් රථ අමතර කොටස් ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකට එළඹ මිල ගණන් කැඳවා තෝරාගත් ස්ටීල් ඉම්පෙක්ස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රීස් ආයතනය සමග 2011-04-22 දිනට ඇතිකරගත් ගිවිසුමක් මගින් අමතර කොටස් මිලදී ගන්නා ලදී. අවශ්‍ය සියලුම අමතර කොටස් එම සැපයම්කරු වෙතින් මිලදී ගැනීමේ ඇති වූ දුෂ්කරතා මත ඉහත ටෙන්ඩරය ඒ ඊළඟ සුසුකන් ලබා සිටි නිම්බස් ඔටෝමෝටිව් පුද්ගලික සමාගම සමග 2012-06-09 දින සිට ඇතිකරගත් ගිවිසුමක් මගින් අමතර කොටස් මිලදී ගන්නා ලදී. ඒ අනුව 2012-13-14 වර්ෂවල උක්ත ආයතන දෙකවන ස්ටීල් ඉම්පෙක්ට් ඇන් ඉන්ඩස්ට්‍රීස් ආයතනය සහ නිම්බස් ඔටෝමෝටිව් පුද්ගලික සමාගම වෙතින් ණය පදනම මත අමතර කොටස් මිලදී ගන්නා ලදී. තවද එම ආයතනවල නොමැති භාණ්ඩ දේශීය වෙළඳපොළෙන් මිලදී ගන්නා ලදී. දෙක, එය ඊට පෙර පැවති ක්‍රමවේදයට වඩා වෙනස් වන්නේ කවර ආකාරයෙන්ද යන්නේ එතුමා සඳහන් කරන්නේද? 2011 වසරට පෙර විවෘත වෙළඳපොළෙන් මිල කැඳවීම කර අමතර කොටස් මිලදී ගැනීම සිදු කර ඇත. ආ, සැපීම සහ ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් සහෝගේ ලිපිනයන් තියෙනවා. සමාගම් 1, 2, 3, 4, 5, 6 ඒක කියන්න ඕනේ. ඒ සමාගම් ටික ඩග්ලස් සහ සමාගම, ස්ටීල් ඉම්පෙක්ස් ඇන් ඉන්ඩස්ට්‍රීස් සමාගම, ලංකා අශෝක් ලේලන් සමාගම, සියට් කෙල්න් ඉන්ටර්නැෂනල් ස්ටයර්ස් පුද්ගලික සමාගම, ඇසෝසියේටඩ් සියට් පුද්ගලික සමාගම, නිම්බස් ඔටෝමෝටිව් පුද්ගලික සමාගම, සැපයු සමාගම් හා ලිපිනය. සැපයු සමාගම් මෙහි ලිපිනය පහ සඳහන් වේ. ස්ටීල් ඉම්පෙක්ස් ඇන් ඉන්ඩස්ට්‍රීස් සමාගම, එක ඉන්දියාවේ ඇඩ්‍රස් එකක් තියෙන්නේ. නිම්බස් ඔටෝමෝටිව් පුද්ගලික සමාගම, එකත් ඉන්දියාවේ ඇඩ්‍රස් එකක් තියෙන්නේ. මම මේක සභාගත කරන්න, එතකොට පුළුවන් ඔයතුමාට දැනගන්න. සැපයු දිනයන ඒවයි වටනාගම, නිම්බස් ඔටෝමෝටිව් පුද්ගලික සමාගම විසින් භාණ්ඩ පිළිබඳ විස්තර, වර්ෂයේ 2012 ශ්‍රී ලංකාව විසින් මිලදීගත් භාණ්ඩවල වටනාගම, මේක ඇමුණුමක් ලෙස තියෙනවා. ඒ රුපියල් 5,86,97,814,727 2012 ලබාගෙන තියෙනවා. 2013 දාහතර කෝටි 39,15,529 සත30යි 2014 34 කෝටි 75,18,288 91ක් අරන් තියෙනවා විශේෂයෙන්ම ඒ වර්ෂවල ඒක අරන් තියෙන නිම්බස් ඔටෝමෝටිව් එකේ ස්ටීල් ඉම්පැක්ට්ස් ඇන් ඉන්ඩස්ට්‍රීස් ආයතන විදිහට මිලදීගත් භාණ්ඩ පිළිබඳ විස්තර 2011 21 කෝටි 34,77,157යි 30යි 2012 50 කෝටි 40,94,181යි 48යි 2013 34 කෝටි 89,07,660යි 68යි 2014 34 කෝටි 90,25,284 762යි 2015 8 කෝටි 49,26,624 727යි මේක ඇමුණුම් තියනවා දාන්න පුළුවන් හතර වෙනුවෙන් රජයට ගෙවන ලද ආනයන බදු මුදල් 2012 වසර හා 13 වසරවලදී රජයට ආනයන බදු මුදල් ගෙවා නොමැති අතර 2014 වසරේදී ගෙවන ලද බදු මුදල් ශ්‍රී ලංකා රේගුවෙන් ලද තොරතුරු පහත පරිදි වේ 2014 වසරේ රේගු තීරු බද්ද 540,434යි සෙස් බද්ද 25,34,130යි වරාහය ගුවන්තොට පොළ බද්ද 2,53,39,89,947යි වැට් 440,599යි NBT ජාතිය ගොඩනැගීම බද්ද 11,68,56,002යි මුළු එකතුව 37,43,65,112යි මුළු එකතුව ගෙන්වල ලද අමතර කොටස් වල මිල හා ප්‍රමිතිය සහ අවශ්‍යතාවය සම්බන්ධ ශ්‍රී ලංකාව මෙන් සෑහීමට පත් වෙන්නේ යන්න සභාවට දන්වන්නේද පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ කර එමෙන්ම ඉන්දියා මහ කොමදායිස් කාර්යය සහ ඉන්දියා තානාපති කාර්යාලය දැනුවත් කර මිල ගණන් ලබාගෙන ඇත ආනයනය කරන ලද අමතර කොටස් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සහ තාක්ෂණික කමිටු පත් කර සුසු නොවන අමතර කොටස් ප්‍රතික්ෂේප කර සුසු අමතර කොටස් පමණක් ලබාගෙන ඇත ඈ නොයින්ස්තන මන්ද අදාළ නොවේ
බොහොම සුදී මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් 2011 දක්වා ඔබතුමා කිව්වා මේ ලංගම අමතර කොටස් ගෙන්වීමේදී විවෘත වෙළඳපොලේ ටෙන්ඩර් කැඳවීමෙන් තමයි ගෙන්නුවේ කියලා. તો 2012 දී ඒ තීන්දුව වෙනස් වෙන්න බලපෑවේ මොකද්ද?
එසේම වෙනස් වෙන්න බලපාලා තියෙන්නේ ඒ දවස්වල වෙනම අමාත්‍යවරයෙක් හිටියේ මං හිතන්නේ ලංකා ගවනා මණ්ඩලයේ විවෘත වෙළඳපොලෙන් තැන් තැන් වලින් අමතර කොටස් ගත්තා. එහෙම අමතර කොටස් ගද්දි ඒ අමතර ඒ තැන් තමන්ට ඒ ඩිපෝල කළමනාකරුවන්ට අවශ්‍ය විදියට තමයි අරන් තියෙන්නේ. එතකොට යම්කිසි අක්‍රමිකතාවක් සිදු වෙලා තියෙනවා කියලා ඒ නිසා තමයි විශේෂයෙන්ම මෙම ටෙන්ඩර් කැඳවීමකින් මෙම සමාගම තෝරගෙන අපේ ලංකා ගමනාගමනයේ මුදල් යන්නේ නැතුව එම සමාගම විසින් මුදල් යොදවලා මේවා ගෙනල්ලා ලංකා ගමනාගමන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ඒ අපේ ගබඩා පහසුකම් අපේ ගබඩාවල ඒ අධීක්ෂණය යටතේ තබලා අපේ අවශ්‍යතාවය අනුව ණය පදනම මත සහන ණය පදනම මත අපිට ලබා දීලා තියෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ද ඔබතුමා කියනවා මේ ඩිපෝහි කියන කළමනාකරුවෙක් අතින් කලින් ක්‍රමයේදී යම් යම් අයථාකණුති සිද්ධ වුණා කියලා. නමුත් දැන් මේ ක්‍රමයට අමතර කොටස් මිලදී ගන්න ගියාට පස්සේ විශාල වශයෙන් අයථාකණුති සිද්ධ වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අර මෑතකදී රුපියල් මිලියන 125ක කොමිස් ගැනීමක් සම්බන්ධයෙන් රේගුණධාරීන් 3 දෙනෙක් උඩ චෝදනා එල්ල වුණෙත් මේ අමතර කොටස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන්. ඒතොර මේ නව ක්‍රමවේදයේ ඇතුලේ වෙච්ච අයථා ගනුදෙනු පිළිබඳව අමාත්‍යංශය විසින් නම් පරීක්ෂණයක් කරලා තියෙනවද තොරතුරු හොයාගෙන තියෙනවද?
පිළිබඳව FCID ආයතනය සහ අල්ලසෝ දූෂණ කමිටු සභාවට පැමිණිලි කරලා තියෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. ලංකා ගවනාන මණ්ඩලයේ බස් රථ 5500ක් වෙනුවෙන් සාමාන්‍යයෙන් වසර 4ක් විතර ගත්තාම සාමාන්‍ය මිලියන 975ක විතර අමතර කොටස් අවශ්‍ය වෙනවා. මෙම සමාගම් දෙකෙන් ගෙනවිත් ඒවා ඒ පිරිවිතයන්ට නැතුව සාමාන්‍යයෙන් නුසුසුසු බාල මේ බඩු ගෙනාවපු ඒවත් තියෙනවා. ඒ වගේ විශාල අක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා අල්ලසෝ දූෂණ කමිටු සභාවෙන් සහ FCID ආයතනයෙන්.
ඒක තමයි දැන්
අවසාන ප්‍රශ්නේ.
අවසාන ප්‍රශ්නේ. ලංගමේට ගෙන බාල බඩු ගෙනතුත් තියෙනවා. ඒ වගේම විශාල මුදල් ප්‍රමාණයක් වංචාවක සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔබතුමා කියනවා අල්ලස් කොමිස් සභාවට FCID එකට බාර දීලා තියෙනවා කියලා. දැන් මේක මාස 16කට වඩා වැඩි. ඒතර මේ පරීක්ෂණ අවසන් වෙලා මොනහරි මේවා නඩු පැවරීම් කරෙන්නේ නැත්තේ අර කියන විදිහට මේ දේශපාලන බලපෑම නිසා මේ චූත්‍යයන් ආරක්ෂා වෙන නිසාද මම කියන්නේ කවද ඔය පැත්තේම ඉන්නේ හිටපු ඇමතිවරයා ඉතින් එතකොට දේශපාලන බලපෑමක් එන්නේ අපි ඒ පිළිබඳ අපි අනිවාර්යෙන් පරීක්ෂා කරනවා දැන් ඒ පිළිබඳ මේ මන්ත්‍රීතුමා තියනවා මේ අල්ලස්ව දෝෂණ කමිෂන් භාවයේ ඒව යම් කිසි ක්‍රමවේදයක් අනුව තමයි මේ මං හිතන්නේ අදාළ අමාත්‍යවරයාත් මං හිතන්නේ ඒක කැඳවලා තිබුණා මම දැක්කා විශේෂයෙන්ම ඉදිරියේදී මේ පිළිබඳ අනිවාර්යෙන්ම මේ පිළිබඳ ක්‍රමවේදයට යනවා මොකද අපි මැද්දේදී මේක නවත්තන්න කිසිම අවස්ථාවක් නැහැ මේක විශාල අක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවා කියලා අපි පිළිගන්නවා අනිවාර්යෙන්ම අපිට අවශ්‍ය වෙලා තියෙනෙත් ඒ තියෙන අක්‍රමිකතා රට හෙලි කරලා යම් කිසි ලංකා ගමනාගමන මණ්ඩල පාඩුවක් කියලා තියෙනවනම් ඒව අය කරගන්න.
ගරු විමල් රත්නායක මහතා
මහානා ගරු නියෝජකතා
රාමාත්‍ය ජාතික සුත්‍රණ ආර්ථික
ගරු නියෝජකතානායකතුමනි පිළිතුර අයන්න ලියාපදිංචිව තිබූ සමාජික ගිණුම් සංඛ්‍යාව 2013 1,144යි 2014 99,817යි 2015 95,019යි අලුතෙන් ලියාපදිංචි වූ සමාජික ගිණුම් සංඛ්‍යාව 2013 33,558යි 2014 33,054යි 2015 28,874යි ආයන්න මේ අයුරින් වර්ගීකරණය කරනු ලොනබේ ඇයන්න අදාළ නොවේ.
හොඳයි ගරු චමින්ද විජේසිරි මහතා
මම අහනවා නියෝජකතා නායකතුමනි
ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ
විසින් උත්තර දෙනවා පළවෙනි ප්‍රශ්නය A1 2010 වසරේ සිට මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කය තුළ සීගම් ගණන මණ්ඩලයේ සේවයෙන් ඉතර සිට විස්්‍රාම ලැබූ මුළු සේවක සංඛ්‍යාව කැපිටිපොල ඩිපෝව 51යි මයිඅංගන ඩිපෝව 29යි බදුල්ල ඩිපෝව 95යි බණ්ඩාරවිල ඩිපෝව 97යි විස්්‍රාම ලැබූ මුළු සේවක සංඛ්‍යාව 272යි 2 එම සේවකයන් අතරින් බහුතරයක් තවමත් ඔවුන් හිමි සේවක කර්තව්‍ය අනුපදල් හා පාරිශුද්ධියම ලබා නොමැති බව දන්නේද ඔව් මේ හේතුවෙන් මේ පවුල්වල විශාල පීඩනයක් ඇතිව දන්නේද ඔව් 2015 සැප්තැම්බර් මාස සිට මාසිකව නිසි පරිදි මේ දක්වා අර්ථසාධක කර්මුදල් ගෙවාගෙන යනු ලැබේ 2010 සිට 2015 අගෝස්තු දක්වා නොගෙවා තිබූ මුළු සේවක අර්ථසාධක කර්මුදල් හිඟ මුදල වන මිලියන 13,412ක් වන අතර එය 2016/09/30 වන දිනට වන විට ආසන්න වශයෙන් මිලියන 5,590ක් දක්වා ගෙවා ඇත එකී මුදලින් මිලියන 2,200ක මුදලකට අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවර ඇති අතර එකී මුදල් අධිකරණය විසින් නියම කරන ඇති වාරික වශයෙන් තැන්පත් කරනු ලැබේ. වර්ෂ 2010 සිට සේවක අර්ථසාධක කර්මුදලට ශ්‍රී ලංකාව විසින් නොගෙවූ සමුචිත දායක මුදල් අය කරවා ගැනීම නඩු පවරව නොමැති වටිනාකම රුපියල් මිලියන 5,630ක් වන අතර ඒ වෙනුවෙන් මා විසින් 2016/06/03 ඉදිරිපත් කරන ලද අංක 16/10/55/09/04 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළ 2016/06/11 දිනැති තීරණය අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාව වෙත නිදහස් ප්‍රදාන පත්‍ර මත නෛතික අයිතිය ලැබී ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි වටිනා ඉඩම් 13ක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටි වූ සමාගමක් වෙත පවරා ඉහත කී රුපියල් මිලියන 5,630ට සමාන කොටස් සේවක අර්ථසාධක අරමුදල වෙත නිකුත් කොට එකී රුපියල් මිලියන 5,630ක සේවක අර්ථසාධක අරමුදල් දායක මුදල් වෙනුවෙන් හිලව් කිරීමට කටයුතු කරගෙන යනු ලැබේ. හිඟ පාර්ශ්වය සඳහා පවරා ඇති නඩුවලට අදාළ සියලු හිඟ වාරික මුදල් රුපියල් මිලියන 420ක් පමණ එකවර අධිකරණයට ගෙවීමට මේ වෙනුවට කටයුතු කර ඇත. කම්කරු දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික පාර්ශ්වයට නොගියව සම්බන්ධයෙන් නඩු පැවරණ සූදානම් කර ඇති ගොනු 1,014ක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 461ක මුදල කම්කරු දෙපාර්තමේන්තුව වෙත තැන්පත් කර ඇත. එකේ මුදල් කම්කරු දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ විශ්‍රාමික සේවකයන් දැන්ටමත් ගෙවීම කරගෙන යනු ලැබේ. දැන්ට බදුල්ල දිස්ත්‍රික්කය තුළ මෙන්ම සියලුම ශ්‍රී ලංකම සේවකයන් සම්බන්ධයෙන් පාර්ශ්වයට ගෙවීම කිරීමට ඇත්තේ මෙතෙක් කම්කරු පැමිණිලි ඉදිරිපත් නොකළ විශ්‍රාමික ශ්‍රී ලංකම සේවකයන් හා වර්තමානයේ විශ්‍රාමයන සේවකයන්ට පමණි. නඩු නොපරවා ඇති සේවකයන්ට පාරිශුද්ධ ගෙවීමට සේවා ස්ථානවලින් විස්තර කැඳවා ඇති අතර එම විස්තර ලැබුණු වහාම ගෙවීම කිරීමට කටයුතු සැලසෙන ලැබේ. වර්තමානයේ විශ්‍රාමයන සේවකයන්ට 2016/05 එක දින සිට අදාළ ඩිපෝ හා සේවා ස්ථාන මගින් පාරිශුද්ධ ගෙවීම සඳහා උපදෙස් අඩංගු චක්‍රලේඛයන් නිකුත් කර ඇති අතර දැන්ටමත් ගෙවීම කටයුතු කරගෙන ලැබේ. ආ අදාළ නොවේ.
දීර්ඝ පිළිතුරක් ලැබුණා ඔබතුමාගෙන් බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි. මම අහන පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇත්තටම ඔබතුමා ඔය සංඛ්‍යාලේඛන තුල කියන සීළු දේවල් මේ වෙනකොට සාර්ථකව සොයා බලලා කටයුතු කිරීම පිළිබඳව ස්තුති වෙනවා වගේම විශේෂයෙන්ම මේ කම්කරුවන්ගේ තියෙන ප්‍රධාන පැමිණිල්ල තමයි විශ්‍රාම ගැනීමේදී සදාහන් කරන ඔවුන්ගේ ගොනුව නිසි වේලාවට කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොවනවායි කියන කාරණය. ඒ තුළ තමයි මේ ප්‍රමාදය සිද්ධ වෙන්නේ කියන කාරණය. එවැනි හේතුවක් නිසාද මේ සිද්ධ වෙන්නේ කියන කාරණය ඔබතුමන් අහන්න කැමතියි.
මන්තුමා, අපි මේ පිළිබඳ සියලුම ඒ ඩිපෝ කළමනාකරුවන් දැනුවත් කරලා තියෙනවා. මින්පසු සේවකයෙක් විශ්‍රාම ගිය වහාම ඒ අවශ්‍ය ලිපිගනු ඒ අවස්ථාවට යවන්න කියලා. කෙසේ වෙතත් අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා මේ වසරේදී ලංකා ගානකරුවන්ගේ සියලුම අර්ථසාධක මුදල් අපි පසුගිය රජයේ විසින් කෝටි 1470ක හිගයක් තියෙනවා. කෝටි 1070ක් තියෙනවා. සේවක අර්ථසාධක අරමුදල් සේවක අර්ථසාධක අරමුදලට බැර කරලා නැහැ. කෝටි 1070ක්. එතකොට පාරිතෝෂිත මුදල් කෝටි 240ක් බැර කරලා නැහැ. එතකොට සේවක භාරකාර අරමුදල් තියෙනවා කෝටි 42ක්. එවැනි විශාල ප්‍රමාණයක් බැර කරලා තිබුණේ නැහැ. විශ්‍රාමික ගිය අයට අවශ්‍ය වෙලාවට පාරිතෝෂිත ලැබුණේ නැහැ. ඒ නිසා අපි අපේ නව රජය වැලේට පත් වුණාට පසු ගරු ඇමතුමා මේ කිව්වා වරිදි ඒ සියලුම මුදල් දැන් සේවක අර්ථාගත මුදල්වලට බැර කරලා තියෙනවා. බැර කරලා දැන් පාරිතෝෂිත ගෙවන්නේ නැහැ. මං කුරුණෑගල මගේ වයඹ ප්‍රාදේශිකයේ අපි දැන් ඔක්කොම ගෙවලා තම ඉතා සුළු ප්‍රමාණයක් ගෙවන්න තියෙන නිසා ලබන වසර වෙද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. සේවකයේ සියලුම හිඟ මුදල් ගෙවනවා. අර්ථසාධක මුදල් අපි දැන්ට ගෙවලා තියෙනවා. භාරකාර මුදල් ගෙවලා තියෙනවා. ඉතින් වෙන්නේ ඉදිරියේදී සේවකයෙක් විශ්‍රාම ගියාට පසුව ඒ ලිපිගොනු එහාට මෙහාට යන කාලය පමණයි ටිකක් කාලයක් යන්නේ. අපි අනිත් සේම පාරිශුද්ධ මුදල් ලබා දෙන්න වැඩ කටයුතු කරනවා. අර්ථසාධක කර්මුදල් සම ඒ කම්කරු දෙපාර්තමේන්තුවේ යම් කිසි පරක්කුවක් කරොත් තමයි නැත්නම් අනිත් සියල්ලම ලංකා ගමනාගමන මණ්ඩලය තුලින් සිද්ධ වෙනවා.
ඉනි අතුරු ප්‍රශ්නේ හේතුවට මම හිතනවා ඔබතුමා ඔය ලිපිගොනු එහාට මෙහාට වෙනවා කියන කාරණේ ප්‍රමාද වීමක් දකින්නවනම් ඔබතුමාලා පරිගණකගත කරලා මේ ආයතන දෙක අතර සම්බන්ධයක් ඇති කරලා මේක තවත් කඩිනම් කරන්න කටයුතු කරන්න පුළුවන්ද?
මන්ත්‍රීවරයා විශේෂයෙන්ම ලංකා ගණන මණ්ඩලය දැනටත් බිලියන 1.35ක් සෑම මාසකම පඩිගැවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් දෙන්න ඕනේ. ඒ කියන්නේ කෝටි 135ක්. එවැනි මූල්‍ය තමයි තත්ත්වයක් තමයි මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ තියෙන්නේ. මොකද මේක සේවකයන් බඳවා ගැනීම ස්ථානයක් බවට පත් කළා. දැන් එක බස් රථයකට සේවකයෝ 7 දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි ස්වේච්ඡායෙන් විශ්‍රාම යන ක්‍රමයක් ඇති කරලා තියෙනවා. ඒ තුළ සේවකයන් 4000ක් පමණ මේ වසර අසසාන වේදී විශ්‍රාම යනවා. එතකොට අපිට පුළුවන් වෙනවා මේ ලංකා ගමනාගමන මණ්ඩලය යථාර්ථයට පත් කළා ඒ අවශ්‍ය දේ කරන්න. අනිවාර්යයෙන්ම සේවකයෙක් විශ්‍රාම ගියාම මේ අවශ්‍ය පාරිතෝෂිත ලබා දීම අපි අනිවාර්යයෙන්ම කරනවා.
ඔබිසුති.
අයි ගරු සුනිල් හඳුනිත මහතා. ගෞරව බුද්ධික පතරණ මහතා සෞඛ්‍ය පෝෂණ ආදේශීය වෛද්‍ය අමතුමාගේ ඇසීමට
මම අහන කරු කතානක්
ද ක්වෙස්චන් ආස් බයි ది වන්ඩරබල් බුද්ධික පතරණ ඒ එස් නම්බර් 214130 ක්වෙස්චන් බී 16730 and the question 2 yes and the question 3 it's educating especially female sex workers on the HIV and sexually transmitted disease from 2011 enhancing them to prevent the controlled sexually transmitted disease and the facilities had been prevented for sexually transmitted disease 3 distributing condoms among the sexual workers 4 giving treatment and necessary instruction to the sex workers to every STD clinic in Sri Lanka
garu niyojaka thanayaka thumani mage palaweni athuru prashnaya garu emathumaage pilithura anuwa Sri Lanka wathula kaantha lingika shramikayan 14000 kata taramak wedi sankhyawakut in 1630 කියන දල වශයෙන් 10% ඉක්ම ප්‍රමාණයක් 2015 වර්ෂයේ වෙන විට HIV සහ වෙනත් සමාජ රෝග වලට ගොදුරුනා කියන එක සඳහන්ලා තියෙනවා. මේක රටක් විදිහට ගත්තම බරපතල තත්ත්වයක්. මම දැනගන්න කැමතියි අමාත්‍යාංශය මේ වෙනුවෙන් දිගු කාලිනව සහ මැදි කාලිනව විශේෂ අවධානයක් යොමු කරලා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද කියලා.
I think we have doing we have been looking into this matter and we have working to improve this diseases.
ඊළඟ ප්‍රශ්නය අපි සංචාරක ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේ සංචාරක ව්‍යාපාරය ඉහළම තැනක තියාගන්න යන්නේ. දැන් ලෝකේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් සිටින රටවල ඒ අයගේ රුධිර පරීක්ෂණ සිදු කළා, ඒ අයට සමාජ රෝග හෝ වෙනත් HIV හෝ වෙනත් යම්කිසි රෝගයක් තියෙනවද කියන එක පිළිබඳව නිතර අධීක්ෂණයක් සිද්ධ වෙනවා සහ ඒ අයට ඒ පිළිබඳව වෛද්‍ය වාර්තා දෙනවා. දැන් මේ නරක තත්ත්වය අපේ සංචාරක ව්‍යාපාරයට බලපෑවොත් රජයේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඉලක්කගත වැඩපිළිවෙලට ඒ හානියක් වෙනවා. ඒ නිසා අමාත්‍යංශය මේ අය හඳුනා ගැනීම සඳහා අඛණ්ඩව වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීමට ක්‍රමවේදයක් හදලා තියෙනවා. මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය, මම ගරු නියෝජ්‍යමත්තුමාගෙන් දැනගන්නට කැමති, ඇතැම් විට විදේශ ගත වෙලා ඒ විදේශ රටවලින් එන පුජ්‍යලයන් හරහත්, ඒ වගේම ඍජුවම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් හරහත් HIV හෝ වෙනත් සමාජ රෝග මේ කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට මොකද්ද අමාත්‍යංශයට සංචාරක අමාත්‍යංශය හා ඒ හා සමාන වෙනත් අමාත්‍යංශත් එක්ක තියෙන ඒකාබද්ධ වැඩපිළිවෙල?
We have been working with the tourist ministry, with the our MOH office among the areas. If this anything, any sign of this disease find, they have been taken to treatment immediately.
Dai garu Bimal Ratnayake mahata
mama ahana garu niyojya kathanayak
kamkaru ha vruthi samadhi pilinda amathumage issi
garu නියෝජ්‍ය කතානායකතුමනි, බිමල් රත්නායක ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ පද එක සඳහා පිළිතුර. ගියාපංචිව තිබූ සේවක අසාධක අරමුදල් ගිණුම් සංඛ්‍යාවේ 2013 99,198, 2014 95,293, 2015 95,958. අලුතෙන් ලියාපදිංචි සේවක අක්සාධික අරමුදල් ගිණුම් සංඛ්‍යාව 1/1 වර්ෂය අනුව 2013 34,929, 2014 34,286, 2015 33,858. දෙවැනි ආ කොටසට පිළිතුර, වර්ගීකරණ ලද පද්ධතියක් දැන්ට සේවක සාධක අරමුදල සතුව නොමැත. කම්කරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සිට X දක්වා වූ අක්ෂරයන් අනුව නම් කරනු ලබන කලාපයන්ට අනුකූලව සේවා යෝජකයන් ලියාපදිංචි කරන දත්ත පද්ධතියක් පවත්වාගෙන යනු ලැබේ. එලෙස ලියාපදිංචි සේවා යෝජකයෙකුගේ යම් සමාජික වෙනුවෙන් දායක මුදලක් ලද විට අදාළ සේවා යෝජකයාට හිමි අක්ෂරය හා අංකය යටතේ එම සමාජිකයා ලියාපදිංචි කෙරේ. එපමණයි.
පළවෙනි
අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, මා ඔබතුමාගෙනුත් මේ ප්‍රශ්නය ගැන පිළිතුර ගැන පසුවිපරම් කරන්න කියන ඉල්ලීම සඳහා තමයි පළවෙනි අතුරු ප්‍රශ්නය නගන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔබතුමා කියනවා ගරු ඇමතුමනි, 2013 වර්ෂය ගත්තොත් සම්පූර්ණයෙන්ම ඒ වෙනකොට තිබුණේ 99,198. එම අවුරුද්දේදී පමණක් අලුත් ගිණුම් 34,939ක් ලියාපදිංචි වුණා කියලා. අපි ගාල දිස්ත්‍රික්කයේ ගත්තොත් ගරු ඇමතුමනි, සාමාන්‍යයෙන් ගාල දිස්ත්‍රික්කයේ වාර්ෂික උපත් සංඛ්‍යාව 18,753යි. රැකියා අපේක්ෂිතයන් බවට පත්වන පිරිස 15,627ක් වගේ. තමා දැනගන්න කැමති වාර්ෂිකයේදී රැකියා ලබන ප්‍රමාණය ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාම බලන්න, දැන් එක අවුරුද්දකදී 38,000ක් EPF account ආරම්භ වුණා කියලා කියන්නේ 2013. ඒත් ඊට කලින් අවුරුද්දවල තත්ත්වයට බැලුවම ඒ කියන්නේ හරියට ගත්තොත් 2012 දී එහෙනම් තිබෙන්න ඕන සාමාන්‍යයෙන් 65000ක් 70000ක් වගේ ප්‍රමාණය. ඒ නිසා මේ එක අවුරුද්දකදී මෙතරම් ප්‍රමාණයක් ක්‍රියාපැවිචුණා කියන සංඛ්‍යා ලේඛනය නිවරද කියන එක නැවත ඔබතුමාගේ මම ඉල්ලා සිටිනවා සවා බලන්න කියලා. මොකද මේ ආකාරයට තිබුණා නම් අවුරුදු 4ක් 5ක් 4ක් ගත්ත ගමන්ම විසාම යන පිරිසක් ඉන්න බව මම පිළිගන්නවා. නමුත් සුවිශාල ප්‍රමාණයක් ආයතු මොකද අවුරුද්දකට 38000ක් EPF account ගාල්ලා ඇති වෙනවනේ.
ඔබතුමා පිළිගනීවි 18000ක් වර්ෂයකදී උපදවලා වෙන්නට පුළුවන්. නමුත් රැකියාව වලට යෑමේදී උපදින වර්ෂය අනුව නෙවෙයි ඒ අය වැඩි වේට පැමිණලා රැකියාවට යන්නේ. සමාජයක අවුරුදු ගණන් ආරක්ෂාවක් නැතුව ඉඳලා ආරක්ෂාව ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟට ආරක්ෂාව ලබා ගන්න ස්ථානයක් නොමැතුව ඉඳලා කර්මාන්තශාලාවක් හෝ වෙන වැඩබිමක් නොමැතුව ඉඳලා වැඩබිමක් දෙකක් තුනක් විරිත වුණාම ආරම්භ වුණාම ඒ ස්ථානවල රැකියාව ලැබීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපිට ඉපදින සංඛ්‍යාව සමග සංසන්දනය කරන්න අමාරුයි. ඒකට ප්‍රදේශයේ යම් යම් සංවර්ධනයක් ඇති වෙනකොට යටිතල පහසුකම් ඇති වෙනකොට ඒ වගේම යම් යම් ආයතන බිහි වෙනකොට ආරක්ෂා සඳහා යන සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට අපිට ඉපදෙන සංඛ්‍යාව අඩු වුණත් අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 15 20ක් තිස්සේ ආරක්ෂාව නැතුව එකතු වෙලා හිටපු කොටස් වලට ආරක්ෂාව ලැබෙනවා. ඒ අනුව සංඛ්‍යාව වැඩි වෙනවා.
අර ප්‍රධානියෝජ කතාන දෙවෙනි අතුරු ප්‍රශ්නය. ගෞරව ඇමතුමනි මේ මම මගේ ප්‍රශ්නේ අහද්දිම මම ඔය කරුණ කිව්වා. නමුත් ඔබතුමාම කල්පනා කරලා බලන්න අවුරුද්දකට 38000ක් 2013 දී අවුරුද්දකට 38000 ගණනක්ම 2014 දී 2015 දී 23000 ගණනක් ඔබතුමා කියව පිළිතුර මට හිච්ච විදියට මේ ආකාරයට දැන් ඒ කියන්නේ එහෙමනම් මීට 2012 11 10 වගේ අවුරුදු වල රැකියා එකක්වත් දීලා නැති තත්ත්වයක් තිබිය යුතුයි. ඒ කියන්නේ මේ ඒ නිසා මම කියන්නේ මේ සංඛ්‍යාලේකන විශ්වාසයෙන් තොරයි කියලා. මම ඔබතුමාට චෝදනා කරනව නෙමෙයි. නෑ ඔබතුමා කල්පනා කරලා බලන්න. මම කියන්නේ එක අවුරුද්දක උපදින ප්‍රමාණයට සාපේක්ෂව තමයි මේ රැකියා ප්‍රමාණය බැලිය යුත්තේ කියලා. නමුත් මුළු ගාල දිස්ත්‍රික්කයේම 2013 වර්ෂයේ වෙනකන් එදා මෙදා තුර සමස්ත ප්‍රමාණය EPF accounts ප්‍රමාණය 99198යි. ඒ කියන්නේ රජයේ රටේ විධිමත් පිළිගත් ආයතනයක වැඩ කරන රැකියාලාභීන් ප්‍රමාණය මුළු ගාලේ 2013 වෙනකොටම ඉඳලා තියෙන 99000. ඔබතුමාගේ සංඛ්‍යාලේකනේ කියනවා 2013 දී පමණ 38000ක් ඇති වෙලා කියලා. ඉතින් ගාලේ මොන හරි විශාල ප්‍රතිහාරයක් වුණා කියලා අපි දැක්කේ නේ. ඒ සමහම දේශපාලන වාදයක් නෙමෙයි ඔබතුමාට කියන්නේ. මේ සංඛ්‍යාලේකනේ සොයා බලන්න කියලා.
සංඛ්‍යාව තමයි මට ලැබිලා තියෙන්නේ. ඒකෝට 2013 දී 34929ක් ඇතුල් වෙලා තියෙනවා. ඒ 99000ට තියෙනවා 39000 38989 එකතු වෙලා. ඊළඟ අවුරුදු වල ඒ හා සමාන ගණනක් එකතු වෙලා තියෙනවා. සමහර විට අර මම කියපු ආකාරයට. ඒ සිද්ධාන්තය වෙන්න පුළුවන් මොකද ආයතන බිහි වෙලා රැකියා සංඛ්‍යාව අවස්ථාවන් වැඩි වෙලා ඒම නිසා වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න මට වෙන උත්තරයක් මගෙට දෙන්න බැහැ.
හොඳයි. චමින්ද විජේසිරි මහතා
අනාගාර නියෝජක කතානායක
සෞඛ්‍ය පෝෂණ
The Honorable Chaminda Vijayasiri's question be answered A, one no, two yes, the B do not arise.
Garu Niyoja Kathanagari Mahi Palavini, Atharu Prashne, Vidana Samana Vihare Tula Tiena Kolomba Kiri, Gamata Kakiri Kiena Vihare. Itula Visheshema Uva Palate, Sauki Shetre, Mehmeta Vishala Vashem, ඉදිරියටලා තියෙනවා කරු අමාත්‍යතුමනි අපේ වෛද්‍ය නිලධාරී හිඟයක් තියෙන 118ක ඒ වගේම හෙද නිලධාරී 190ක අපර හිඟයක් තියෙනවා ඖෂධ වේදින් 19 දෙනෙකු හිඟයක් තියෙනවා ඒ අනුව ඒ ශේෂයේ අදාළ නිලධාරීන් සංඛ්‍යාව 800කට ආසන්න හිඟයක් මේකට අපර තියෙනවා તો මේ හිඟය තුල විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ තියෙන සෞඛ්‍ය ශේෂයේ කටයුතු කරන්න අඩපණ වෙලා තියෙනවා කොපමණ කාලයක් මේ නිලධාරී හිඟේ පුරවන්නට ඔබ අමාත්‍යංශුලේ කටයුතු කරනවා
මේ කියන්නේ වෛද්‍ය හැටියට අපි කියන්නේ කිව්වොත් මේ අවුරුදු අන්තිමදී ජනවාරි මාසේ අපේ අලුත් බැච් එකක් 1100 ගණක් පාස් වෙනවා ඒකෙන් තමයි අපිට ඉස්සරහට අපි දෙන්න හදන්නේ ඒත් එක්ක නර්සස්ලා 1500ක් මේ අවුරුදු අන්තිමෙන් එකලඟුත් පාස් වෙන නිසා ඒ වලින් තමයි අපි ප්‍රපාඩු ටික පුරවන්න තියෙන්නේ අතන. එනිසා අපි ප්‍රපාටික අපි පුරවනවා කියලා පොරොන්දු වෙනවා
මෙතන. ඔබතුමාගේ පිළිතුරානුව අපිට අවශ්‍ය කරන 118 ප්‍රමාණය කීයක් විතර මේ විභාගයේ තරඟ විභාගයෙන් පාස් වුණාට පස්සේ ලබා දෙන්න කටයුතු කරනවා.
ඒක නම් අපිට හරියට කියන්න බැරි. ඒ දන්න අපි දොස්තර හැටියට අපි තීරණ ගන්න බෑ. තීරණ ගන්නේ මේ අපේ අමාත්‍යාංශෙත් එක්ක වෛද්‍ය සංගමෙත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඉතින් වෛද්‍ය සංගම තමයි ඒගොල්ලන් කොරාම ඉල්ලීමගෙන සම්බන්ධයෙන් වැඩ කරන්නේ. ඉතින් මට හරියට කියන්න බෑ වෛද්‍යවරු කියන එක දෙන්න පුළුවන් කියලා කියන්න බෑ. නමුත් ඔයගේ නර්සස් හැටියට ඒක නම් අපි පොඩක් ඒ ප්‍රොපර්ටි එක පුරවන්න පුළුවන් කියලා අපි හිතනවා.
භවිෂ්‍යදේ ගරු සුනිල් හඳුනෙති මහතා
මහනවා නියෝජක තනා ඇතුවනි.
නගර සැලසුම් හා ජල සම්පාදනයතුමාගේ ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආ එක සාමාජිකයින් අංක දෙකක් නිකුත් කරන අවස්ථා මොනවද කියලා අහලා තියෙන්නේ. 1990 දෙසැම්බර් මාසයේ දක්වා ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්තව සිටි අනියම් සේවකයන් සඳහා එම කාර්යාල මගින් සේවා යෝජකයන් ලෙස කටයුතු කරමින් සාමාජික අංක නිකුත් කර දායක මුදල් ප්‍රාදේශීය කාර්යාල මගින් දැර කර ඇත. එවැනි සේවකයන් ස්ථිර වූ පසු මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් 10792 බී සේවා යෝජක අංකයේ යටතේ සාමාජික අංකයක් නිකුත් කර ඇත. ඒ අනුව එවැනි සේවකයන් සඳහා සාමාජික අංක දෙකක් පැවතිය හැක. ආ දෙක සාමාජික අංක ඒකාබද්ධ කිරීමක් සිදු නොකර අදාළ අංක ප්‍රතිලාභ අයදුම්පතේ සඳහන් කර මණ්ඩලය මගින් සහතික කළ විට ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ ආපසු ලබා ගැනීමට හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් උපදෙස් දී ඇත. එනමුත් සේවකීන් විසින් සාමාජික අංක ඒකාබද්ධ කිරීම සඳහා ඉල්ලීම් සිදු කරනු ලබන සෑම අවස්ථාවකදීම ඔවුන් විසින් ඒ සඳහා භාවිතා කරන ජී ආකෘති පත්‍රයක් සම්පූර්ණ කර එම ඉල්ලීම් කරන්නේ නම් මණ්ඩලය විසින් අප්‍රමාදව ගිනුම් ඒකාබද්ධ කිරීමට කටයුතු කරනු ලැබේ. ආ තුන සිදුවී ඇති වරදක් නිවැරදි කිරීම විශ්‍රාම ගන්න අවස්ථාව දක්වාම ප්‍රමාද වූ හොත් හා එම වරදේ ස්වභාවය අනුව ප්‍රතිලාභ ලබා ගැනීමේ කිසියම් ප්‍රමාදයක් සිදුවිය හැකිය. ආ අදාළ නොවේ.
දයි අතුරු ප්‍රශ්න නැහැ. ගරු බුද්ධික පත්‍රණ වහතා
මහනෝ
ඉතිහාස සාමයේ දක්ෂිණ
Honorable Speaker, when the member asks me this question, what comes to my mind is what President Jayawardene is said to have said when he was the executive president, where he said, the question is am I aware that some individuals involved in certain crimes subject themselves to sexual reassignment to evade those criminal charges? President Jayawardene is said to have said that the only powers that he doesn't have is to make a man a woman and a woman a man. But answering the member's question, අයන්න එක මෙතෙක් ලිංගික පරිවර්තනයක් සිදු කරගත් පුද්ගලයන් විසින් කරන ලද අපරාධ හෝ අපරාධ සිදු කිරීමෙන් පසු ලිංගික පරිවර්තනයක් සිදු කරගත් පුද්ගලයන් පිළිබඳව තොරතුරු හෝ පැමිණිලි කිසිදු පොලිස් ස්ථානයක වෙත වාර්තා වී නොමැත. ඒ අනුව අයන්න දෙක පැන නොනගී, අයන්න එක පැන නොනගී, දෙක පැන නොනගී, තුන පැන නොනගී, අයන්න එක පැනන නගී, දෙක පැනන නගී, තුන පැනන නගී, ඈ යන්න පැනන නගී. අතුරු ප්‍රශ්නත් මං හිතන්නේ පැනන නගී.
නෑ ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය අහන්නට පදනම් වුණේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමේ වාර්ෂික හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටපු අජිත් රෝහණ මහත්මයා සඳහන් කරා මේ ආකාරයට අපරාධ සිදු කළා සිංගප්පූරුව හෝ එවැනි රටකට ගිහිල්ලා ලිංගික පරිවර්තනයක් කරගෙන ආපහුසරයක් ඇවිල්ලා එහෙම හිටපු කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා. ඒතර දැන් පොලිසිය භාරගරු ඇමතුමා සඳහන් කරනවා මෙවැනි වාර්තා පොලිස් ස්ථානවලට ලැබිලා නැහැ කියලා. මම ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි, එතුමා මේක කිව්වේ වෙන කාටවත් කියපු දෙයක්වත් මාධ්‍යක පළ වෙච්ච එකක්වත් වෙබ් අඩවියක පළ වෙච්ච එකක් නෙමෙයි, මේ මගේ කනට ඇහිච්ච දේ, මට මගේ කනට ඇහුණු දේ විශ්වාසයි. ඒ නිසා මේ ගැන යලිත් පැහැදිලි විමර්ශනයක් කළා බලන්න පුළුවන්ද කියලා මම ගරු ඇමතුමාගෙන් පළවෙනි අතුරු ප්‍රශ්න
විදිහට මම පිළිතුරු දෙන්නේ මට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන තොරතුරු අනුව මම ඒ තොරතුරු විශ්වාස කරනවා. කෙසේ වෙතත් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය නැවත මම එතුමාලට යොමු කරලා බලන්න පුළුවන්.
දෙවැනි අතුරු ප්‍රශ්නය විදිහට ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි, දැන් ඇත්තටම අපි දන්නවා ජංගම දුරකථනය ස්මාර්ට් ෆෝන් එකක් බවට පත්වෙනකොට හොරුත් ස්මාර්ට් වෙලා තියෙනවා. එතකොට නූතන තාක්ෂණය උපරිමෙන් භාවිතා කරමින් සොරකම් කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ කියන ආකාරයට යම් කිසි කෙනෙක් ලංකාවේ අපරාධයක් කළා වීසා ගන්න ඕනේ නැහැ සිංගප්පූරු වගේ රටකට යන්න යම් කිසි මුදල් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ වගේ රටකට ගිහිල්ලා මෙවැනි දෙයක් සිදු කරගෙන ලිංගික පරිවර්තනයක් සිදු කරගෙන ඇවිල්ලා ලංකාව තුල අවශ්‍ය නම් කටයුතු කිරීමේ අවධානමක් තියෙනවා කියලා සලකලා ඒකට පොලිසියට දිගු කාලීන දැක්මක් සහ වැඩපිළිවෙලක් තියෙනවද?
පොලිසියත් හැම වෙලාවෙම අපරාධ පිළිබඳව අලුත් වෙන්න ඕනේ. සයිබර් ක්‍රයිම්ස් මේ වගේ දේවල් දැන් සිද්ධ වෙනවා. ඒක අපි ඒවට කටයුතු කරනවා.
ඔය ප්‍රශ්නේ දෘෂ්ටි සංවර්ධන කමිටුවට ඔබතුමාල දෙන්නට ගන්න පුළුවන්.
හරි. මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු බිමරත්නායක මහතා.
ගරු කතානායක තුන්වෙනි අතුරු ප්‍රශ්නේ. දෙක ඇහුවේ. තුන්වෙනි.
ආ කියන්න බලන්න. ඔව් අවසරයි.
හරි. මම ගරු ඇමතුමාගෙන් දැනගන්නට කැමතියි. දැන් ලංකාවේ පොලිස් සේවය තුල සේවය කරන බොහෝ නිලධාරීන්ට යෙදෙන රාජකාරී සහ අලුත් පොලිස් ස්ථාන ඇතිවීමත් එක්කම පොලිසියට අවශ්‍ය පිරිසේ විශාල වැඩිවීමක් ඌමනයි කියන මතය පිළිබඳ විවිධ වාර්තා පළ වෙනවා. ඒ නිසා දැන් අලුතෙන් එක පැත්තකින් පොලිස් ස්ථාන ඇති වෙනවා. ඒ වගේම පොලිසියට තිබෙන රාජකාරී වැඩිවීම තුළ පොලිස් සේවය තුළ සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු කරගන්නට ඉදිරි වර්ෂය තුල පොලිසියට තියෙන දැක්ම සහ වැඩපිළිවෙළ
කොහොමද? ප්‍රශ්නේ මේකේ මොකක් සම්බන්ධය?
ඇයිද මේ 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 සම්බන්ධ ක්‍රියා කරන්න වැඩියෙන් නිලධාරීන් ඕනනේ නියෝජ්‍ය කතානායකතුමනි. මේකයි. ලොකු සම්බන්ධයක් තියෙනවා.
ආ ඔව් එතුමා. ප්‍රශ්නයට අදාළ නැති අතුරු ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. කෙසේ වෙතත් අපි කාඩ රියලොකේෂන් එක කාඩර් එක නැවත සලකලා බලනවා. අලුතෙන් අවශ්‍යද රියලොකේෂන් කරන්න පුළුවන්ද ස්ටැටික් ඩියුටි වගේ දේවල්? ඒ කියන්නේ මුර රාජකාරී මන්ත්‍රීවරුන්ගේ මේ ආරක්ෂක කටයුතු වලට අමතරව නිවාසවල මුර රාජකාරී කරනවා, පන්සල්වල මුර රාජකාරී කරනවා, විවිධ කෝවිල්වල පල්ලිවල මුර රාජකාරී කරනවා. මේ මේ රාජකාරී වලට අපිට වෙනිත් මේ සිවිල් ආරක්ෂක සේවය වගේ සේවයක් යොදලා පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ඒ බීට් එකේ රාජකාරී වලට නැවත යොදවලා කටයුතු කරන්න අපි කරුණු බලනවා. ඉතින් මේක තුලින් මං හිතන්නේ අපිට කාඩරයක වැඩි කර ගැනීමක් නැතුව ඒ පොලිස් ස්ථාන 600 දක්වා යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
හොඳයි. ගරු බිමල් රත්නායක මහතා.
මම අහනවා ගරු කතානායක.
අග්‍රාමතුමා සහ ජාතික ප්‍රතිපත්ති
ආර්ථික දෙමතුමා විසිනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිළිතුර යාපනය සහ කිලිනොච්චේ දිස්ත්‍රික්කවල ලියාපදිංචිව තිබූ සමාජික ගිණුම් සංඛ්‍යාව 2013 17628යි, 2014 18738යි, 2015 19972යි. ඒ වගේම අලුතෙන් ලියාපදිංචිව සමාජික ගිණුම් සංඛ්‍යාව 2013 6394යි, 2014 5757යි, 2015 6485යි. ආයන්න මේ ආයුරින් වර්ගීකරණය කරන නොලැබේ. ආයන්න අදාළ නොවේ.
ගරු චමින්ද විජේසිරි මහතා.
මම අහනවා ගරු විජේකතනවිට.
සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමතුමාගෙන් අසමු.
This honorable speaker, deputy speaker, Chaminda, honorable Chaminda Vijayasiri's question answer A, 1 yes, 250, 3 yes, 4 action has been taken to recruit 107 Ayurvedic medical officers for the year of 2015. Approval has been received from the to recruit 47 Ayurvedic medical officers of the year of 2017 and the 37 Ayurvedic medical officers for the 2018. 166 post of community health medical officers have been approved from the provincial councils. It is the schedule to be made such recruitment in 2017. Question C, it does not arise.
මේ ජගතානාගේ තුමගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම බදුල්ල එන අපේ ආයුර්වේද රෝහල් තුල දියතලාව ආයුර්වේද රෝහලට වෛද්‍යවරු අනුමතයි 3 දෙනෙක් ඉන්නේ එක්කෙනයි. ඒ වගේම මැදගම බිබිල ඒ රෝහල් වල මම හිතන්නේ ඉන්නේ එක්කෙනෙක් වගේ තමයි මේ රෝහල් දෙකටම. විශේෂයෙන්ම හෙද නිලධාරීන්ගේ විශාල අවශ්‍යතාවයක් තියෙනවා මේ කලින් සඳහන් කරපු රෝහල් වල. මේවා හැකි ඉක්මනින් ලබා දෙන්න ඔබතුමාලා කටයුතු කරනවා.
එද නිලධාරින් ගැන අපිත් කිව්වේ ඉස්සර මං කිව්වා මම ආන්සර් කරුවේ. එද නිලධාරින් අපි 2000 මේ අවුරුදු අන්තිමේදී එන බැච් එක අපි දෙන්න පුළුවන් කියලා මමට වරන්දු වෙන්න පුළුවන් එක.
ඒ වගේම තමයි ගරු මතතුමනේ විශේෂයෙන්ම අපේ මේ දේශීය වෛද්‍ය සඳහා ඔසු උයන් සහ ඔසු වගා කිරීම පිළිබඳව මේ වෙනකොට විශාල අර්බුදයක් පවතිනවා. විශේෂයෙන්ම බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට කටයුතු ඒවා ලබා දෙන ආයතනයක් සහ ඒවා විධිමත්ව ලැබෙන්නේ නැහැ. මේ ඒවා ලබා දීම සහ මේ පරීක්ෂණ කටයුතු කරවලා ඒ රෝපණ සහ බීජ ලබා දෙන වැඩපිළිවෙලක් අමාත්‍යංශයට ඒක අඩු කරන
තැන්ස් අපේ අමාත්‍යංශයෙන් අපි ඔසු වෙන හදන්න දැන් අපි ඉඩම් භාගයක් ඉල්ලීමක් කරලා තිනවා ආණ්ඩුවේදී. ඉතින් අපි ඉඩම් ටික හම්බුච්ච ගමන් මේ රට පුරා අපි ඔසු වෙන හදන්න ලෑස්ති කරලා තියෙනවා.
යම් ප්‍රශ්නේ නෙමෙයි කරව අමතුමනේ බීජ සහ රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම පිළිබඳව තමයි අරුපුදේ තියෙන්නේ. මේවා විධිමත්ව මේ ප්‍රදේශයට ලැබෙනවා නම් ඉඩම් අප්‍රමාණව තියෙනවා අපේ ප්‍රදේශය තුල වගා කරලා. ඒකට
අපි බීජ ටික ලබා දෙන්න අපි ලෑස්ති කරනවා.
අමතුමනේ ප්‍රශ්නය විශේෂයෙන්ම සංචාරකයන්ගේ සිතඳ බඳ ගන්නා වූ නගරයක් තමයි ඇල නගරය. ඒ විශේෂයෙන්ම දේශීය විදේශිකයන්ට අවශ්‍ය කරන ආයුර්වේද රෝහලක් අවශ්‍යතාවය අපිට තියෙනවා. එරිසි අවශ්‍යතාවයක් තියෙනවා. මොකද විශේෂිකයන් නිතර මිසිම් කරනවා, ඉල්ලුම් කරනවා. ඒසා උතුමාගේ මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. හැකිනම් ඇල ප්‍රදේශයේට ඇල නගරයට ආයුර්වේද රෝහලක් ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්.
මං හිතන්නේ ඒක ඇවිල්ලා පළාත් සභා විශේෂයක් නිසා පළාත් සභාවෙන් තමයි අපි ඉල්ලීමක් කරන්න වෙන්නේ ඔයාලට. අපි මධ්‍ය රජයෙන් කරන්න බෑ ඒක.
දායි. දෙවනි වටේ පළවෙනි ප්‍රශ්නේ සල්මන් මහතා වෙනුවෙන් ප්‍රශ්නේ ඉදිරිපත් කරනවාද? සල්මන් මහත්මයාගේ ප්‍රශ්නය උද්දීක මහත්මයා අහනවා. එය පිළිතුර සභාගත කරනවා එමුතුමා. ගරු සුනිල් හන්දිත් මහතාගේ ප්‍රශ්නය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු එමුතුමාගේ ඇසීමට අංක 7. සුනිල් හන්දිත් මහත්මයාගේ ප්‍රශ්නය සභාගත කරනවා.